I wish to announce to Parliament that I have received the determination of the Supreme Court in respect of the bill entitled Petroleum Products Special Provisions Amendment, which was challenged in Supreme Court in terms of Article 121 of the Constitution. On an overall consideration of the provisions of the bill, the Supreme Court has made the following determinations. A. Clause 3.2 of the bill is inconsistent with the Article 12.1 of the Constitution and may only be passed by special majority required under the provisions of paragraph 2 of Article 84. The inconsistency will cease if the composition of the committee is changed to include the following: Secretary to the Ministry in charge of the subject of economic policy development, Secretary to the Minister of in charge of the subject of investment promotion. B. Clause 7 of the bill will be inconsistent with Articles 3 and 4 of the Constitution and may be passed only by the special majority required under the provisions of paragraph 2 of the Article 84 and approved by the people at a referendum by virtue of the provisions of Article 83 of the Constitution. The bill as a whole is inconsistent with Article 12.1 of the Constitution. This inconsistency will cease if following clause is added to the bill. The committee appointed by the Cabinet of Ministers shall be deemed to be a scheduled institution, which means the Bribery Act and provisions of Act shall be construed accordingly. In order that determination of the Supreme Court be printed in the official report of the today's proceedings of the House. B. ආණ්ඩුක ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථා ප්‍රකාරව විෂ වර්ග අබින් සහ අන්තරාදායක ඖෂධ වර්ග සංශෝධන නැමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. The other investment announcement is about IMF agreement that you raised yesterday. His Excellency the President informed me that even the Cabinet has not been briefed about these discussions. Though they say that it has been agreed with officials, but it has to be approved by the board of the IMF. So before that, he has to have some discussions with the other creditor countries, and then their report also has to be added into that. Until that such time, it will not be decided by anybody. So before that, there will be a cabinet briefing. Even the cabinet has not been informed yet. The cabinet will be briefed very soon once he received all the details. And for that briefing, opposition also will be invited. And even the speaker will be invited. And any other interested parties also can be participated. That is what he told me in the morning to inform you. This has not been finalized. This has not been approved by the board. So therefore, some more things to be added, some more things to be revised. So therefore, wait till the cabinet briefing is done, because the cabinet have not been yet informed to anybody. So therefore, please bear with that. Yes.
Is this? There was agreement, no?
Yeah, true.
Nothing has been signed.
That will be adhered to.
Nothing has been signed.
Yeah.
But when they met, there was agreement on the minds. They agreed. Agreement on the minds. I can't explain to you in any other way. There was agreement on what should be done.
No, what he told me was it is not an agreement. So
my point is, once the cabinet approves...
Yes, cabinet has not been approved yet. That is what he said.
Then it will be too late for...
Before that, it has to be briefed to the cabinet. So that's what he told me.
If the cabinet approves, it will be too late for parliament to discuss. That is what I am saying.
Yes, it has not been approved by the cabinet.
You must give assurance that before cabinet approval, it should be submitted to parliament.
That is what he gave you.
All right, if you say so, it's okay.
Yeah. දිපලේකන දීපලිගන්නීම කරුව අග්‍රාමාත්‍යමා සහ රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු සහ පළාත් පාලන මාත්‍යමා
කරු කතානායකතුමනි 1985 අංක 48 සහ 1987 අංක 27 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන අපනයන පාලන යටතේ 4.1.6 සහ 14 වගන්ති සමග කිවිය යුතු විසිනි වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 අගෝස්තු 23 වෙනි දින ඇති අංක 2294 ඇදහිලි 29 දරන අතිවිශේෂ ගැසට්පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන අපනයන පාලන යටතේ 4.1.6 සා 14 වගන්ති සමග කිය යුතු 20 වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 අගෝස්තු 23 වෙනි දින ඇති අංක 2294 ඇදහිලි 30 දරන අතිවිශේෂ ගැසට්පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමි. මෙම රෙගුලාසි රජයේ මුදල් පිළිබඳව කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 අංක 30 දරන විසර්ජන පනතේ 6.1 වගන්ති යටතේ 2022/8.1 සිට 2022/8.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘති මගින් සිදු කර ලද පරිපූරක වෙන්කිරීම පිළිබඳව සටහන මම ඉදිරිපත් කරමි.
අධ්‍යාපන ඇමතුමා.
නායකතුමනි 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 අවගන්ති යටතේ හොරසන් කොලෙජ් ඔෆ් බිස්නස් ඇන්ඩ් ටෙක්නොලොජි ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන ලද ගිණුම්කරණයා මූල්‍ය පිළිබඳ කළමනාකරණ ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 මාර්තු 30 වෙනි දින ඇති 22/73/43 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමිය සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25 වගන්ති යටතේ ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන ලද සමාජ විද්‍යාව පිළිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 මාර්තු 20 වෙනි දින ඇති 22/73/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. මෙම ලිපිලේඛන ආදිය පිටපත් ගරු මන්ත්‍රීතුමන්ලා වෙත සපයා ඇත.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම වරාය නාවික හා සිවිල් ගුවන් සේවා කටයුතු කරන අමාත්‍යාංශය.
කතානායකතුමනි වරාය නාවික හා ගුවන් සේවා කටයුතු අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවට යොමු කරන ලද 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනතේ 66 වන සහ 69 වන වගන්ති යටතේ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග සහ 2020 වර්ෂයේ සඳහා සීමා සහිත ජයා කන්ටේනර් ටර්මිනල් සමාගමේ වාර්ෂික වාර්තාව 2020 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරී වාර්ෂික වාර්තාව 2020 වර්ෂයේ සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරී වාර්ෂික වාර්තාව 2017-2018 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාව 2018-2019 වර්ෂ සඳහා ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2019 වර්ෂ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරී වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම මෙම ලිපිලේඛනාදී පිටපත් මන්ත්‍රීවරුන් මත සපයා ඇත.
ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාව.
ගරු කතානායකතුමනි, ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාවෙත් යොමු කරන ලද 1982 අංක අයදරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පත, 2018 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහගිනුම්, 2019 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහගිනුම්, 2019 වර්ෂයේ සඳහා ලංකා පදනම් ආයත ශ්‍රී ලංකා පදනම් ආයතනයේ වාර්ෂික වාර්තාව සහගිනුම්, 2020 වර්ෂයේ සඳහා සීමා සහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වාර්ෂික වාර්තාව සහ 2018 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම ලිපිලේඛනාදී පිටපත් ගරු මන්ත්‍රීතුමන්ලා වෙත සපයා ඇත.
පොඩි අවස්ථාවක් දෙන්න මේ ඔබතුමා මේ ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. මේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට පෙර මම ඔබතුමාගෙත් රජයේ අවධානය යොමු කරන්නට කැමතියි. ඊයේ දිනේ තිනියාවල පාලිත කරුණායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ නියෝජනත්වයකුත් ඒ වගේම අනෙකුත් ආගමික නායකින් ගණනාවකුත් විපක්ෂ නායක කාර්යාලයේ අපිව හමුවන්නට පැමිණියා. උන්වහන්සේලා බොහොම දැඩි ලෙස ප්‍රකාශ කරා අද වන විට අපේ රටේ පන්සල් පද්ධතිය ඒ වගේම අනෙකුත් ආගමික සිද්ධස්ථාන පද්ධතිය ඔක්කොම 48,000ක් තිබෙනවා කියන කාරණාව ඉදිරිපත් කරලා ගරු කථානායකතුමනි, දරා ගන්න බැරි ආකාරයට විදුලි බිල වැඩිවීම ගැන උන්වහන්සේලා සහ ආගමික නායකින් ඒ කාරණාව ඉදිරිපත් කරා. ඒ වගේම ගරු කථානායකතුමනි, මම විශ්වාස කරනවා ඔබතුමත් ජනතාවත් අතර ගැවසෙන පුද්ගලෙක් හැටියට සාමාන්‍ය ජනතාවටත් මේ විදුලි බිල දරා ගන්න බැරි ප්‍රමාණයකට ඉහළ ගිහිලා තිබෙනවා. දැන් ගරු කථානායකතුමනි, අපි විශ්වාස කරනවා ආර්ථිකයේ ජන සමාජයේ යම් යම් ප්‍රතිව්‍යුහගත කිරීම කරන්නට සිද්ධ වෙනවා. ඒක අපි පිළිගන්නවා. හැබැයි ගරු කථානායකතුමනි, මේ කරගෙන ගිය ආකාරය සම්පූර්ණයෙන්ම වැරදි. දැන් ඔබතුමාට කියන්න කැමතියි, බ්‍රිජින් ෆයිනෑන්ස් කියලා ෆයිනෑන්ස් ගන්නට අවස්ථාවක් තිබෙනවා විත් යෝ බයිලැටරල් ඩෝනර්ස්, ද්විපාර්ශ්වීය ආධාරක රජයන් සහ ආධාරක රටවල් සහ ආධාරක ආයතන, ඒ වගේම මල්ටිලැටරල් ඩෝනර්ස්, ඒ කියන්නේ බහුපාර්ශ්වීය ආධාරකරුවන්. ඒ ඇත්ත වශයෙන්ම ගරු කථානායකතුමනි, යම් කිසි බිලේ සංශෝධනයක් කරන්නට පෙර මේ බ්‍රිජින් ෆයිනෑන්ස් අරගෙන අර සහන ලබා දිය යුතු කොට්ටාස, ජන සමාජයේ අසරණ භාවයටම පත්වෙච්ච කොට්ටාස වලට ඩිරෙක්ට් සබ්සිඩි එකක්, ඍජු සහන ආධාරයක් ලබා දීම, ඒ වගේම ආගමික සිද්ධස්ථාන 48,000ට යම්කිසි ඍජු සහන ආධාරයක් ලබා දීලා ඒ තුලින් තමයි ගරු කථානායකතුමනි ඒක කරයින් පස්සේ තමයි මේ යම් යම් සංශෝධන සිද්ධ කරන්නට ඕනේ. දැන් මේ රජය කරලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත කණපිට බිල සංශෝධනය කරලා තිබෙනවා තම තමන්ට ඕන ඕන විදිහට IMF එකත් එක්ක ස්ටාෆ් අග්‍රීමෙන්ට් එකකට ඇවිල්ලා තියෙනවා. ඒවා හෙලිදරව් කරන්නටත් මැලිකමක් දක්වනවා මේ බ්‍රිජින් ෆයිනෑන්ස් හරහා සහන ආධාරේ ලබා දෙන්නට පෙර. මෙතන හරි වැරදි. ඊළඟ කාරණාව ගරු කථානායකතුමනි, මේ විහාරස්ථාන පද්ධතියටත් ආගමික සිද්ධස්ථාන පද්ධතියටත් මේ රටේ ජනතාවටත් පුනර්ජනනීය බලශක්තිය ලබා දෙන ඔය සෝලා ක්‍රමවේද ක්‍රියාත්මක කරන්නට ඇත්ත වශයෙන්ම ඒවට ජාත්‍යන්තර ආධාර ලබා ගන්න පුළුවන්. ඒක සත්‍ය වශයෙන්ම කරන්න පුළුවන් දෙයක්. මේ බංකොලොත් රටටත් බංකොලොත් ආණ්ඩුවටත් ඒක කරන්න පුළුවන් දෙයක්. හැබැයි ඒක කරන්න නම් එකක් අදිෂ්ඨානය තියෙන්න ඕන, සැලසුම් තියෙන්නට ඕන, සම්බන්ධතා තියෙන්නට ඕන, ඔය කතා කරන දේවල් ක්‍රියාවට නංවන්න හැකියාව තියෙන්නට ඕන. මම ඉල්ලීමක් කරනවා බොහොම ගෞරවනීය ආකාරයට. අපි ගෞරවනීය මහා සංඝරත්නය එහෙම විවේචනයට ලක් කරන්නේ නැතුව, මොකද අපි හැමෝම දැනගන්නට ඕන චීවරයට ගරුකරනද VA කාමුදුරුවරු කියලා මොකද්ද කතාවක් කියලා තිබේ. ඒක අපි තරයේ හෙලා දකිනවා. ඒක බොහොම වැරදි. මහා සංඝරත්නයට අපි ගරු කරන්නට ඕන. ත්‍රෛනිකායක මහානායක මාහිමිපාණන් වහන්සේලා මම හිතන්නේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙනවා. ඉතින් මේකේ මේ කණපිට කරලා තින්නේ මේ ආණ්ඩුව. ඉස්සෙල්ලා බ්‍රිජින් ෆයිනෑන්ස් හරහා මේ රීස්ට්‍රක්චරින් ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් හානියට පත් වෙන ජන කොට්ටාස ටික හඳුනාගෙන ඒ අයව අර ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් යම්කිසි ෂොක් එකක් එනවනම් යම්කිසි තිගස්මක් ඇති වෙනවනම් ඒකෙන් ඒගොල්ලොන්ව කුෂන් කරලා ඒකෙන් ඒගොල්ලොන්ව රැකවරණය කරලා ඊට පස්සේ තමයි මේ වෙනස කරන්නට ඕන. දැන් ආණ්ඩුව ගිහිල්ලා කරලා තිබෙන්නේ ඉස්සෙල්ලා මේ ප්‍රතිව්‍යුහගත කිරීම තුළ මේ මිල වැඩි කිරීම තුළ මේ බිල වැඩි කිරීම තුළ මේකේ කණපිට තමයි කරලා තියෙන්නේ. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා රීස්ට්‍රක්චරින් ගැන ප්‍රශ්නයක් නැහැ. අපිට ජනතාවාදී ජනතා කේන්ද්‍රීය ප්‍රතිව්‍යුහගත කරණයකට අපිට යන්න සිද්ධ වෙනවා. පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් වලට යන්න වෙනවා. ජොයින්ට් වෙන්චර්ස් වලට යන්න වෙනවා. ඒ යථාර්ථය අපි අවබෝධ කරගෙන තියෙන්නේ. හැබැයි මේ හැමදේම කරනකොට මිනිසුන්ගේ පැත්තෙන් හිතලා මේක කරන්නට ඕන. මොකද ඔය ඉහළ තැන්වලට ගියාම තමන්ට තේරෙන්නේ නැහැ මේ පහළ තලයේ මිනිසුන්ගේ හැඟීම්. ඒ නිසා ගෞරවනීය මහා සංඝරත්නය ඊයේ දිනේ බොහොම දැඩි ලෙස ප්‍රකාශ කරා මේ පිළිබඳව බොහොම බරපතල තීන්දුවක් ගන්නවායි කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම අපිත් හිටගන්නේ ගෞරවනීය මහා සංඝරත්නයේ පැත්තේ, අපිත් හිටගන්නේ ආගමික සිද්ධාස්ථාන පැත්තේ. අපි ඒව කරන්නේ මේ ආගමික සිද්ධාස්ථාන පාවිච්චි කරලා දේශපාලනය කරන්න නෙවෙයි. ඔබ වහන්සේම දන්නවා ඉතාමත්ම නින්දිත ආකාරයට බුදුදහමට ලොකුම කැලලක් ඇති වුණා අර නාගරාජ රංගණය නිසා. කැලණි රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන කරපු ඒ ඉතාමත්ම පහත් මට්ටමේ නීච දේශපාලනය නිසා අපි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ ගරු කථානායකතුමනි, ගෞරවනීය මහා සංඝරත්නයත් ආගමික නායකින් වෙනුවෙනුත්, ඒ වගේම ආගමික සිද්ධස්ථාන 48,000 වෙනුවෙනුත්, ඒ වගේම මේ රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙනුත්. ගරු කථානායකතුමා ඔබතුමා දන්නවද, ගරු කථානායකතුමා සමාජයේ තියෙනවා මේක වෙන් කළා මේ ඩිසයිල්ස් වලට, ඩිසයිල්ස් 10 කොටස් වලට තියෙනවා සමාජයේ වෙන් කළා. වෙනදට අපි අහලා තියෙන්නේ ඩිසයිල්ස් 3-4 වගේ මේ දුප්පත්කමට මුහුණ දෙන කණ්ඩායම් හැටියට. දැන් 3-4 නෙවෙයි, දැන් ඩිසයිල්ස් 6-7 දක්වා රටේ 60%-70% මේ දුප්පත්කමේ තත්ත්වයට ගිහිලා තිබෙනවා. ඒ තරමටම බැර අරුම්. ඒ නිසා රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා බ්‍රිජින් ෆයිනෑන්ස් ටික ලබාගෙන මිනිසුන්ට සහන ලබා දීලා ඒකෙන් පස්සේ මේ ප්‍රතිව්‍යුහගත කිරීම කරන්න කියලා. ඒ වගේම ඉතාමත්ම ඉක්මනින් පුනර්ජනනීය බලශක්ති වැඩසටහන ආගමික සිද්ධාස්ථාන කේන්ද්‍ර කරගෙන රටට ලබා දෙන වැඩපිළිවෙල ඔබතුමා ක්‍රියාත්මක කරන්න, විපක්ෂයේ ඉඳගෙන අපිත් ඒ වැඩසටහනට සක්‍රීයව දායක වන්නට අපි සූදානම්. ස්තුති.
ප්‍රශ්න.
එමුණි මානුවර විහාර දෙක බල්බතු අස්ගිරි ප්‍රධාන විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලාත් මගේ ඉල්ලීමක් කෙරුවා පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්න කියලා මේ විදුලි බිල 400%-50% වැඩි කළා. 450%. අනිත් එක අපේ රටේ විවත්තාවනුව බෞද්ධාගම ආරක්ෂා කරන්න ප්‍රමුඛ ස්ථානයේ අනිකුත් ආගම් වලටත් ඒ ආසභාන ආරක්ෂාවක් දෙන්න ඕන. ඉතින් මේ ශාසනයයි මේ ආගමයි සියලු ආගම් විනාශ කරන්න වැඩි පිළිවෙලක් තමයි මේක. අනිත් එක ගරු කථානායකතුමනි, දැන් ඇත්ත වශයෙන්ම මෙහෙම වැඩි කිරීමක් කරන්න කලින් අපේ නායක ස්වාමීන් වහන්සේලා හැම වෙලාවෙම මොකක් හරි සාකච්ඡාවක් කරන්න තිබ්බල හිතුවක් ආර විදිහට කරන්න බෑනේ. ඔබතුමා දන්නවනේ නීතියේ සිද්ධාන්තයක් තමයි ඒ පුද්ගලයාගේ අහන්න ඕන. අවුරුදු යල්ටරාම් පාටින් කියන්නේ ප්‍රශ්නෙට මුහුණ දෙන එක්කෙනාගේ අහන්න ඕන, සමිතියකින්වත් අහන්න ඕන, කිසිම දැනුම් දීමකින් තොරව 100%-450% වැඩි කෙරුවාම කොහොම දරාගන්නේ? ඉතින් මේක ඔබanse ඔබතුමා මේ දකුණේ බෞද්ධ නායකයෙක් ඇටියට මේකේ අවධානය යොමු කරන්න.
කථානායකතුමනි, ඔව් අරු කථානායකතුමනි, මේ ප්‍රශ්නය සුළුකොට තකන් නැතුව ත්‍රෛනිකායක මහා සංඝ නායක හාමුදුරන් වහන්සේලා කරපු ඉල්ලීම අහක දාන්න නැතුව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් වැඩ කරන්න තමයි හැම ආණ්ඩුවක්ම ක්‍රියා කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ ආණ්ඩුව පන්සල් ආශ්‍රිතව ලොකු ආශිර්වාදයක් අරගෙන බලයට ආවේ. මේ ප්‍රශ්නය සුළුකොට තකන් නැතුව ගාලු දිස්ත්‍රික්කයේ පන්සල් වලට ගියාම හැම හාමුදුරුවෝ පක්ෂ දේශපාලනයෙන් තොරව කියනවා මේක කරන්න බෑ කියලා. ඒ නිසා කාරුණිකව අවධානය යොමු කරන්න කියලා, නිහතමානීව මේ ප්‍රශ්නේ දිහා බලන්න කියලා මම ඉල්ලනවා.
ඔබ මිසී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගාන්ත කරනවා තෙලක මැතිතුමා සංචාර කැමැතිතුමාගෙන් ඇසීමට. ගාන්ත කරුණා තෙලක මැතිතුමා ප්‍රශ්නේ අහන්න.
අහනවා කතානායකතුමනි.
සංචාර බුද්ධික පතින්න මැත්තුමා absent. වසන්තී ආපා බණ්ඩාර මැත්තුමා නාගරික සංවර්ධන මැත්තුමා උත්තර දෙනවාද?
කරු කතානායකතුමනි ප්‍රශ්නය ආ එක ඔව් හල්ලොය ආ දෙක ඔව් ස්ථානය 149ක් පමණ තියෙනවායි කියලා තියෙනවා ආ තුන ඔව් මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විසින් මූලික අධ්‍යයනයක් සිදු කර එසේ ජලයෙන් යටවීමට පහත සඳහන් හේතු හඳුනාගෙන ඇත මම හිතන්නේ ඒ හඳුනාගත් හේතු විශාල ප්‍රමාණයක් තියෙනවා කරු කතානායකතුමනි ඒක මම සභාගත කරනවා ඒ වගේම ආයන්න මෙම ඔය මහනුවර මහා නගර සභාව සතු ජල මාර්ගයේක වසර ගණනාවක් තිස්සේ නිසි අවසරකින් තොර ඇතැම් ඉදිකිරීම් සිදු කර ඇත මෙම අපදා තත්ත්වයේ අනවසර ඉදිකිරීම් හේතුවෙන් සිදු වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මහනුවර මහා නගර සභාව නාගරික සංවර්ධන අධිකාරිය ජාතික ගොඩනැගිලි පරීක්ෂණ මධ්‍ය සංවිධානය හා දිස්ත්‍රික් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඒකාබද්ධව විස්තරාත්මක අධ්‍යයනයක් සිදු කර පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස මහනුවර මහනගර සභාවට නිර්දේශ කර ඇත. ඒකේ කාරණා පහක් තියෙනවා. පළවෙනි එක හල්ලොය සම්පූර්ණයෙන් ආවරණය වන ලෙස ආරක්ෂිත ආවරණය වන ලෙස ඉදිකර ඇති අනවසර නිවාස කොටස ප්‍රවේශ පාලම් ඉවත් කිරීම. දෙක හල්ලොයට බාධා වන ලෙස මහනුවර මහනගර සභාව විසින් ඉදිකර ඇති අපජල ටැංකි වෙනස් ස්ථානවල ඉදිකිරීම. තුන හල්ලොය පළල්කර ඔහි තැන්පත් වී ඇති රොන්මඩ සහ වැලි ඉවත් කිරීම. හතර හල්ලොය මැද ඇලට සම්බන්ධ වන ස්ථානය පළල් කිරීම. පහ හල්ලොයට සම්බන්ධ ඇල මාර්ග පළල් කිරීම. ඈ යන්න අදාළ නොවේ.
ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය සුදුහුම්පල නාගස්තැන්න ඇල සුදුහුම්පල හන්දියට ඇවිල්ලා ඒ මැද ඇලට වැටෙනවා ඊට පස්සේ ඒක දිගටම ගලාගෙන එනවා මහවැලි ගඟට. එතකොට ගරු කතානායකතුමනි මේ නාගස්තැන්න කොටසත් ඒ වගේම මැද ඇල කියන කොටසත් මේ දෙකම සාමාන්‍ය වර්ෂාවකට පවා විශාල වශයෙන් හන්තාන පැත්තෙන් එන ඒ ජලමාර්ග සියල්ලම එකතු වෙලා සුදුහුම්පල කියන ප්‍රදේශය ජලයෙන් යටවන තත්ත්වයට පරිවර්තනය වෙනවා. මෑතකත් ඒ වගේ දරුණු තත්ත්වයක් උදා වෙලා ප්‍රදේශවාසී විශාල පිරිසක් අසරණ භාවයට පත් වුණා. ඇත්තටම නාගරික සංවර්ධන අධිකාරියත් මහනගර සභාවත් එකතු වෙලා මේ ඇල නඩත්තු නොකිරීමේ ගැටලුව තමයි ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ. ඒ නිසා මම කියන්නේ ගරු කතානායකතුමනි අපේ ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු වීම ගැන මම සතුටු වෙනවා. මේ කුණු රැඳිලා සහ ඒ වගේම නඩත්තු නොකිරීමේ තත්ත්වය තුළ දිගින් දිගටම මේ සුදුහුම්පල ප්‍රදේශයේ ජලයෙන් යටවීමේ කියන මේ ගැටලුවෙන් ඒ ප්‍රදේශවාසී මුදවා ගැනීම වෙනුවෙන් නඩත්තු ක්‍රියාමාර්ගයේ අඛණ්ඩව කරන්න පුළුවන් නම් ඒක අඩුගානේ මාස 3කට සැරයක්වත් කරන්න පුළුවන් නම් මේක ආරක්ෂා කරගන්න පුළුවන් ඒ ප්‍රදේශයේ ජනතාව කියන එකයි මගේ යෝජනාව. ඒ නිසා ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා නාගරික කියන්නේ නගර සභාවත් එක්ක මේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ප්‍රමාද කරන්නේ ඇයි කියලා.
මේක ප්‍රමාද කිරීමක් නැහැ ගරු මන්ත්‍රීතුමනි. මේක ගරු කතානායකතුමනි මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක වාර්තාවක් ලබාගෙන තියෙනවා. ඒ අනුව ප්‍රදේශයේ තියෙන මහනගර සභාවට මේ සම්බන්ධව කටයුතු කරන්න ඉදිරියේදීත් ඒ සම්බන්ධව නාගරික සංවර්ධන අධිකාරිය අධීක්ෂණ යටතේ කටයුතු කරන්න මේ පසුබිම් වාර්තාවේ තියෙනවා. මට මේ පසුබිම් වාර්තාවත් ඔබතුමාගේ අවධානයට ලබා දෙන්න පුළුවන්.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි දෙවෙනි අතුරු ප්‍රශ්නය තමයි ඇත්තරම නාගරික සංවර්ධන අධිකාරියත් මැදිහත් වෙලා කරන ලද ඉදිකිරීම් ගණනාවක් මහනුවර නගරේ පුරාම අවිධිමත් අන්දමට අද වෙනකොට ඒව අතහැරලා දාලා තියෙනවා. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි කාලයක් ඇත්තටම නාගරික සංවර්ධන අධිකාරියට යටත් වෙලා තිබුණා ගුඩ්ෂෙඩ් බස් ඇවතුම්පල ව්‍යාපෘතිය. එතකොට ඒ ගුඩ්ෂෙඩ් බස් ඇවතුම්පල ව්‍යාපෘතිය මේ වෙනකොට සම්පූර්ණ ඉදිකිරීම් නතර කරලා දාලා තිබෙනවා. ඒ අනුව ඒ ප්‍රදේශවාසී ඒ කියන්නේ ගුඩ්ෂෙඩ් බස් ඇවතුම්පල ස්ථාන 6ක ස්ථාපිත කරලා තියෙනවා. ඒ අද වෙනකොට ඒ බස් ඇවතුම්පලවල් 6කට විතැන් කරලා තිබෙනවා. එතකොට මේ ප්‍රදේශයේ විශාල වශයෙන් අවිධිමත් අන්දමට තමයි මේ ගුඩ්ෂෙඩ් බස් ඇවතුම්පල පලාශ්‍රිතව මේ මහජනතාව මගේ ජනතාව ඒවගේම තමයි බස්රථ ධාවනය කරන ඒ වියදුරු මහත්තුරු මේ කිසි කෙනෙකුට බස්රථයක් පාක්කරගන්න අවස්ථාවක් නැහැ. ඒ අය ඉල්ලීමක් කරලා තියෙනවා කරුණා කරලා මේක ඉදිකිරීම වෙන්නේ නැත්තම් ඒ අයට මේක රුපියල් 100ක මුදලකටවත් මේක ලබා දෙන්න කියලා. මොකද ඒ අයට ඒක මේ බස්රථ පාක් කරන්න තියෙන අවස්ථා අඩුයි. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත් වීම යටතේ මේ ඉදි වුණා. ඒ කියන්නේ සියක් නගර ව්‍යාපෘතිය දැනට ඒ නගර සියල්ලම කටයුතු නතර වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මුරුතලාව නගරය නිල්ලිගල පූජා භූමියට යන ප්‍රවේශ මාර්ගය තිබෙන්නේ. එතකොට මේක අතහැරලා දාලා තිබෙන නිසාවෙන් මොකද වෙලා තියෙන්නේ? විශාල දැඩි මාර්ග තදබදයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි සුදුහුම්පල ගිනිනිවන ස්ථානයේ ඇත්තටම අර ෆෝලේන් ව්‍යාපෘතිය පටන් ගත්තා. නමුත් ඒකත් දැන් නතර වෙලා තියෙනවා. මම කියන්නේ ගරු කතානායකතුමනි මේ ගැටමේ ගුවන්පාලම ඒ වගේම තමයි මේ ස්ථාන සියල්ලෙම වැඩ කටයුතු දැන් අතහැරලා දාලා තියෙන්නේ. ඒ නිසා අර කුරුණෑගලදී මලියදේව විද්‍යාලයේ ශිෂ්‍යයාට වෙච්ච ඉරණම වගේ තත්ත්වයකට ප්‍රදේශවාසී මගේ ජනතාවපත් වෙනවා. මම කියන්නේ නාගරික සංවර්ධන අධිකාරිය සමහරේ වට සම්බන්ධ ඇති ඍජුව සමහරේ වට වක්‍රව සම්බන්ධතාවයක් ඇති. කරුණාගල මහනුවර නගරයේ අවිධිමත් ඉදිකිරීම පිළිබඳව ඔබතුමා අපිට කියන්න මේවා කොයි ආකාරයටද අරමුදල් නැති නිසා ඔබතුමා කියයි මේක කරන්න විදියක් නැහැ කියලා. නමුත් මේ බාගෙට නතර කරලා තියෙන ඒවා සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? අර වගේ අවාසනාවන්තත්වයක් උදා වෙන්නේ නැද්ද මේ නිසා?
කරු කතානායකතුමනි, මේ ගැටලුව නුවරට පමණක් වෙච්ච දෙයක් නෙමෙයි. පොදුවේ රටේම සංවර්ධන ක්‍රියාවලියේ යම් ඉදිකිරීම් වල නවත්තලක් තියෙනවා ගරු කතානායකතුමනි. මේ සම්බන්ධව මුදල් අමාත්‍යංශත් එක්ක පහුගිය දවස්වල අමාත්‍යංශය ගිහිල්ලා සාකච්ඡා කරලා අපි ලබන අවුරුද්දේ ක්‍රියාත්මක කරන සැලැස්ම තුළ ප්‍රමුඛතා හඳුනාගෙන කටයුතු කිරීම සඳහා තමයි යෝජනා ඉදිරිපත් කරන්න කිව්වේ. මේ සම්බන්ධව UDA එකත් එක්ක සාකච්ඡා කරලා ඔබතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නෙට සම්බන්ධව අවධානය යොමු කරන්න පුළුවන්.
බොහොම ස්තුතියි. හේෂා විතානගේ මෙතුමා පරිසර මෙතුමාගේ සීමිත
මානව කරු කතානායකතුමනි.
ඔව් ගරු කතානායකතුමනි, ඔබතුමාගේ අවසරය පරිදි ගැටඹේ ඇත්තටම ඒ මළුව ගිලා බහින තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මොකද මහවැලි ගඟත් එක්ක ඉදිකිරීමක් කරන්න ලොකු බැම්මක් හදන්න හැරීමක් කරලා තිබෙනවා. ඒ නිසා ඒ මාර්ගයටත් විශාල අවදානමක් ඇති වෙලා තියෙනවා. පන්සල ලොකු අවදානමක තියෙන්නේ, ගැටඹේ පූජා භූමිය ලොකු අවදානමක තියෙනවා. ගරු රොෂානාර්සිං ඇමතිතුමත් එතෙන්ට සංචාරයකට ගිහිල්ලා තිබෙනවා. නමුත් තවමත් ඒ පිළිබඳව ඇත්තටම ඒ නායක හමුදුරන් වහන්සේ නිතර විමසීමක් කරනවා. මේ අවදානමේ වලක්වා ගන්න කඩිනම් පියවරක් ගන්න පුළුවන්ද කියන එක නාගරික සංවර්ධන අධිකාරිය විදිහට.
පහුගිය සතියේ මම හිතන්නේ රොෂාන් රන්සිං ඇමතිතුමා මේ ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකුත් ගිහිලා තියෙනවා. මේ සම්බන්ධව අපි ඒකයි කියේ නාගරික සංවර්ධන අධිකාරියත් එක සම්බන්ධ වෙලා ඔබතුමාගේ ඉදිරිපත් කිරීම පිළිබඳව සාකච්ඡා කරලා ලබන අවුරුද්දේ ප්‍රමුඛතා ලේඛනය හදනකොට ඒ සඳහා අපිට මැදිහත් වීමක් කරන්න කොයි ආකාරයෙන් පුළුවන්ද කියන එක අපිට මැදිහත් වෙන්න පුළුවන්.
ලක්ෂණ කිරියල මෙතුමා.
කතානායකතුමනි, දැන් ඇත්ත වශයෙන් මහනුවර මැදෙම බස් නැවතුම්පොළ පසුගිය රජ කාලේ පටන් ගත්තා. ජාත්‍යන්තර ආධාරත් තිබ්බා. හැබැයි මං හිතන්නේ අර ජාත්‍යන්තර ආධාර ලැබුණට රජෙනුත් යම් කිසි මුදලක් දාන්න ඕනේ. 100ක් දෙන්නේ නැහනේ. ඒ මුදල දාන්න බැරුව දැන් මේක හිර වෙලා බස් ටෑන් එකක් නැහැ. දැන් ඒක නිකන් මඩ ගොඩක් වෙලා. ඉතින් ඇත්ත වශයෙන් බස් ටෑන් එකක් නැහැ දැන්. අනිත් එක දැන් ගැටමේ මං ලබා ක්‍රීඩාගෙන පටන් ගත්තා. ගැටමේ දැන් ඒ කුඩි පාලමක් හදලා දැන් පාලමක් නවත්තලා ක්‍රීඩාංගණයක් නැහැ. ඉතින් මේක බා විනාශයක් මෙව්වා. අනිත් 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 එක ගැටබේ විහාරස්ථානයකට කතා කෙරුවා. මමයි ඒක පූජා භූමියක් කෙරුවේ. ඉතින් ඇත්ත වශයෙන්ම අපි මේක මේ ස්ථානේ ආරක්ෂා කරගන්න ඕන. මේක ඓතිහාසික ගන්නෝරුවේ සටනට සම්බන්ධ ස්ථානයක්. ඉතින් මේක ආරක්ෂා කරගන්න ඕන. ඉතින් මං දන්නා බුදල් ප්‍රශ්න තියෙනවා. මේ අවුරුද්දේ ආවයන් හරි මේකට යම් කිසි
අනාගතුමනේ විදේශ ආධාර ලබාගෙන ක්‍රියාත්මක වෙන සංවර්ධන ව්‍යාකෘති සඳහා බාධාවක් නැහැ. ඒ සඳහා රජයේ කොටස ලබා දෙන එකකතාවයකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ලබන වර්ෂය තුල අපිට ආරම්භ කරන්න පුළුවන්.
ඔබ ස්තුතියි. පිහේෂා විතානගේ මන්ත්‍රම පරිසර මන්ත්‍රමගේ ඇසීමට
මහාන කරු කතා නැතුමනි.
Question A, 1, the Central Environment Authority has reported that 92 complaints were received pertaining to the environmental pollution that occurred in Ratnapura district in the year 2019. Number 2, the authority has also reported that the highest number of complaints received are those public complaints sent in pertaining to matters regulated by the laws and regulations of the Central Environment Authority belonging to Group A according to the classification of complaints. That is complaint category, number of complaints, that is Group A, 52 complaints, Group B, 37 complaints, Group C, 3 complaints. Complaints belonging to Group A, complaints from the general public pertaining to matters regulated by the laws and regulations of the Central Environmental Authority. Group B, complaints from the general public pertaining to matters regulated by the laws and regulations of other institutions regarding which recommendations are given by the Central Environmental Authority. For example, illegal gemming, sand mining, reclaiming of low-lying lands. Group C complaint, that is, complaints from the general public pertaining to matters directly relevant to institutions other than the Central Environmental Authority. Example, incineration of domestic refuse, releasing domestic whatever directly to common drains, illegal constructions, reclaiming paddy lands, incineration of polythene and plastic and loud noise at places of religious worship, business premises where loudspeakers or generators are used. 3, number of complaints is 52. 4, the details pertaining to this aspect is given in Annex 1 by the Central Environmental Authority. It is, the Annex is here. Of course, it goes to 52 companies' details that could be submitted here. Question number 2. Question number B. B number 1, that is, the Central Environmental Authority has reported that such inspections have been carried out. B 2, the institutions subjected to inspection by the Central Environmental Authority are listed in Annex 2. That is also a big list. It is annexed here. Maybe Number 3, the Central Environmental Authority has given information pertaining to this in Annex 2. The inspection focuses on verifying whether the industrial activity is carried out according to the standards and specifications set by the Central Environmental Authority. If any breach of conditions, applicable standards and specifications appertaining to the license issued occurs, instructions are issued and a relief period is given in order to correct the causes of action. In the event of failure to act according to the instructions so given, the Central Environmental Authority will work to legal action against such institutions. Question B 4, number of institutions against which legal actions has been taken, that is number eight numbers, that is Vehicle Services Center, Mr. LDG Nupun Sandruvan, New Centre Service, Bandaranayaka Mavata Ratnapura, Vehicle Service Center, HCS Dharma Vardhana, CNC Service Number, 73 Veralapura Old Road, Ratnapura, Vehicle Service Center, Mr. Chaminda Rukshan Samaravira, Bandaranayaka Mavata Ratnapura, Mr. Jinadasa, Engineers Number 585, Hidalena Ratnapura, WKAI Fernando, Visiri Painting Work Garage Number 37, Playground Road, Mudduwa Ratnapura, Mr. BADT Jayaratna, Tejana Lathe Works and Engineers Number 56, Goluwa Villa Ratnapura, Mr. PGCA Pohupitiya, Minipura Engineering Works, Number 36B, in a circular road, Ratnapura. Mr. B. A. Akila Sambatri Silva, Hidalana, Ratnapura. Those are the eight. And question number C, that is, if not why, that is, does not arise. Thank you, Garumit.
Thank you. Garu Katanakatumani, Ape Amutumagi Mamaha Prasne, Utuma Sartha Pilutura Klabadun Nata, Magi Prasne Vene, Mahaparimana Karmanta. සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය ගන්නා වූ ක්‍රියාමාර්ගය පිළිබඳව දැන් අපි රත්නපුර දිස්ත්‍රික්කේ ගත්තාම පතලක් කපන්න ගිහිල්ලා මධ්‍යම පරිසර අධිකාරියට අනුකූල නැවුණා නම් ඒක නඩු දාන එක මන් දන්නේ නැහැ මේ වෙලාවේ සාධාරණද කියලා යම් කිසි නියාමනයක් කළා පතල් කර්මාන්තය වෙනුවෙන් මිනිසුන්ට මේ වෙලාවේ තියෙන ආර්ථික අපහසුතාව එක්ක යම් සහනයක් ලබා දිය යුතු කියලා මම විශ්වාස කරනවා ඒ වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත් වීම අතිශය වැදගත් කියන එක මතක් කරනවා මම එක කරුණක් විතරක් ගරු ඇමතුමාගේ අවධානයට කරන්න එදා මහින්ද අමරවීර මැතිතුමා පරිසර අමාත්‍යවරයා ඉන්න කාලෙත් මම මේ ප්‍රශ්නෙට මේ ප්‍රශ්නේ යොමු කළා නමුත් මට එදත් සාධාරණ උත්තරයක් ඔබතුමා ලබා දෙනවා කවට ලබා ගන්න බැරි වුණා මම හිතන ඔබතුමාට ඒ කරන්න දෙයක් නැතුව ඇති මම කතා කරන්නේ ඇබිලිපිටිය නගරය ආසන්න තියෙන ඒස් පව පුජ්ජලික විදුලි සමාගම මේක මෙගාවොට් 100ක ප්‍රමාණයක් ගන්නවා මේ ඇග්‍රීමෙන්ට් එක ඉවර වෙලා දැන් මම දන්නේ අලුතෙන් ගිවිසුමකට ඇවිල්ලාද කියලා කරු කතා නැතුමනේ ඒ ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවයකින් ජීවත් වෙන්නේ රජයේ ඉඩමක මේක තියෙන්නේ ගරු ඇමතුමාටත් මම කිව්වා මේක අවුරුදු 10කින් රජයට පවර ගන්න තිබිච්ච අවස්ථාවක් ඒ එවකට හිටපු විදුලි බල ඇමතිවරුන්ගේ නොමනා ක්‍රියාකලාපේ නිසා මම හිතන්නේ අත යට මුදල් ගනුදෙනු නිසා විශාල මුදලක් මේ ලබා ගන්න පුළුවන් ඒ නිසා මම හිතන රජයට පවරා ගැනීමුනේත් නැහැ. දැන් මේ තියෙන පරිසර හානිය පිළිබඳව කිසිම තක්සේරුවක් නැහැ. කරු ඇමතුමාටත් මම කිව්වා මා ජීවත් වෙන ආසන්නයේ තියෙන තැන අඩුම ගානේ පාසල් දරුවෙකුට සුදු ඇඳුමක් කෙල්ලලා වේලෙන්න වැලක දාන්න බෑ. කළු පාට ඩොට් සැටෙනවා. ඒ තරම්ම විශාල පරිසර හානියක් වෙන නිසා මම කරු ඇමතුමා මම හිතන මේ ගැන දන්නේ නැහැ. ඔබතුමාගේ නිලධාරීන් යොදවලා මේකේ පරිසර සාධක හැමදාම දෙනවා. ජනතාවගේ ඒ අඳෝනාව ප්‍රශ්න ඒ සියල්ල යට පත් වෙනවා හේතුව අපේ රටේ විදුලි බල ප්‍රශ්නයක් තියෙන මේ දවස්වල ඔය ගැන කතා කළ වැඩ ප්‍රමාණය ඒ වුණාට මම ඉල්ලීමක් කරනවා මේ අපේ සමාජයේ තවත් කොටසකට මේ විඳින වෙන ගැහැට පිළිබඳව යම් අවධානයක් ඔබ කළ අඩුම ගානේ මේ තියෙන පරිසර ආරක්ෂිතතා තව නියාමනය කළේ සමාගමට මුදල් ලැබීමේ පරමාර්ථයට එහා ගියපු සමාජයේ ආරක්ෂා කිරීමේ වැඩසටහනට අනුගත වෙන්න කියන යෝජනාවකට මම කියන්නේ ඒක වහලා දාන්න කියන එක නෙමෙයි මේ ස්ථානයේ ඒ වෙන පරිසර හානිය අඩුම තරමේ අවම කර ගන්නවත් කටයුතු කරන්න කියන එක.
Honorable member, with regard to legal action, I can look at it. We can look at the option of appointing a committee and see whether that they could find a solution without going into court. If so, then the second one, that with regard to the power, this one, I would be happy to invite you with our Central Environmental Authority to discuss, and with our Honorable Minister also here, and maybe we could discuss and see what are the options, so maybe the decision could be taken with regard to your 100 megawatts power project that you had mentioned here. Any other questions, Honorable Member?
I'll ask for me. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ වෙලාවම මම යොදා ගන්නවා අතිශය කාලීන ප්‍රශ්නයක් අහන්න ඔය පරිසර දූෂණයට වඩා වැදගත් වෙනවා ගරු ඇමතුමා මේ ගරු කතානායකතුමා වෙලාව දෙන්න තියෙන මගේ දෙවෙනි වෙලාව මම මේකට අහනවා අපේ ගරු සෞඛ්‍ය ඇමතුමා ඊයේ ප්‍රකාශයක් කරා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මම විශ්වාස කරනවා ගරු මේ කතානායකතුමනි කැබිනට් අමාත්‍යවරුගේ ප්‍රකාශයත් එක්ක තමයි මේ රටේ මිනිස්සු විශ්වාසයත් තහවුරු කරගන්නේ නමුත් ඔබතුමා ඊයේ කරපු ප්‍රකාශය සම්පූර්ණයෙන් බැහැර කරලා ඔබතුමා ඊයේ චෝදනා කරා අරුණ පත්තරේට ඔබතුමා චෝදනා කරා PHI මහත්තුරුන්ට නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නමුත් අද තහවුරු වෙලා තියෙනවා ඔවුන් මේ වෙනකොට සිතාසෙ නිකුත් කරලා තියෙනවා මේ ත්‍රිපෝෂණ මව්වරුන්ට ලබා දුන් ත්‍රිපෝෂණ වල ඇෆ්ලොටොක්සින් තියෙනවා කියලා. ඉතින් ඒතොර කරු ඇමතිතුමනි ඔබතුමාගේ ප්‍රකාශය සාවද්ද ප්‍රකාශයක් බවට පත් වෙනවා. ඒ හරහා මේ රටේ ජනතාවට ඊයේ පාර්ලිමේන්තු කාලය තුල ඔබතුමා මේ ප්‍රශ්නෙට ලබා දීපු පිළිතුර සාධාරණ පිළිතුරක් නෙමෙයි මම ඉල්ලන්නේ. ඔබතුමා අපහසුතාවයට පත් කරන්න නෙමෙයි ඔබතුමාගේ රාජ්‍ය ඇමතුමිය වෛද්‍යවරියක් මේ ජනතාවට මේ වෙලා තියෙන අපහසුතාවය. ඊයේ රෝහිණි කෞරත්න මන්ත්‍රීතුමිය මතු කරේ ඒ ජනතාව වෙනුවෙන් හඬක්. හැබැයි අදටත් ඒක වහලා දාලා අපි උත්තරයක් හොයන්නේ නැතුව මේ නිලධාරීන් අද මේ ගෙනහලා තියෙන ක්‍රියාමාර්ග සමාගමත් එක්ක රටේ මතුවලා තියෙන ප්‍රශ්නෙට සැබෑ පිළිතුරක් ඔබතුමාගෙන් අපි අපේක්ෂා කරනවා.
සරු කතානායකතුමනි, මම මේ පින්තූරයත් අද සමාජගත කරනවා. මේ 20 වෙනිදා ඇතිවෙච්ච තත්ත්වය සම්බන්ධව සියලුම මාධ්‍යකරුවන් නව ආයතනයක් ත්‍රිපෝෂ වෙනුවට සබ්ස්ටිටියුට් කරපු තව ආයතනයක් ආරම්භ කරපු අවස්ථාවේ බොහොම පැහැදිලිව මම මේක සමාජ සංස්කෘතික දාන්නයි කියලා යෝජනා කරනවා. ඒ නිසා ඔබතුමා කියන පරිදි මේ ප්‍රශ්නයේදී ඔය කියන ප්‍රශ්නය සිදු වුණේ මීට මාස එකහමාරකට ඉස්සෙල්ලා, අද නෙමෙයි ඊයේ නෙමෙයි, ඒ මාස එකහමාරකට ඉස්සෙල්ලා ඉදිරිපත් වෙච්ච එකට අවශ්‍ය ප්‍රමාණයට කටයුතු කරමින් පවතින අවස්ථාවක බොහොම පැහැදිලිව මේ ත්‍රිපෝෂකයේ තරඟකාරීත්වය පෞත්‍රිකාශ්‍යත් එක්ක යනකොට ඒ සියලු දෙනාම කතා කරලා මේ කරපු එකේ මම මේ ඔබතුමාලාගේ දැන ගැනීම පිණිස ඒ සියලුම අය ගෙනහල්ලා ඒ වෙළඳ ව්‍යාපාරයක ප්‍රතිඵලයක් හැටියට අපි දකින දෙයක්. ඒ නිසා කරුණා කරලා ඔබතුමාලා මහජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් තෙනී සිටින මහජන නියෝජිතයන් හැටියට බොහොම පැහැදිලිව මම ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව බලන්නට ඕනේ මේ වර්තමාන තත්ත්වයේ විශේෂම කරුණු දෙකක් මම ඔබතුමාලාට සඳහන් කරා. ඒ යම් පුවත්පතක තිබ්බ ප්‍රචාරක වැඩපිළිවෙලත් ඊට පෙර අපේ කෘෂිකර්මාංශයේ ඇති වෙලා තිබ්බ කාබනික පොහොර සහ රසායනික පොහොර අතර තිබ්බ ඝට්ටනයත් එක්ක ඇති වෙච්ච ප්‍රතිඵලයක් හැටියටයි කියන එක මං ඒකෙන් අපහු යන්නේ නැහැ. ඒ තත්ත්වය තුළ අපේ තිබ්බ ස්වම්පෝෂිත භාවය මේ අමුද්‍රව්‍යවල විශේෂයෙන්ම තිරුවල තිබ්බ බඩේරිංගුවල තිබ්බ අමුද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම අපට නැතුව ගියා. ඒ නිසා තමයි අපිට ඉන්දියාවෙන් ගේන්න සිද්ධ වුණේ. ඉන්දියාවෙන් ගේනකොට මේ ඇෆ්ලුසයිටිස් කියන එක බොහොම දැඩි ලෙස රටේ නිෂ්පාදනයට බලපාන. දැන් ඔබතුමා ඔය කියන தත්ත්වය තුළ මේ සම්බන්ධව ප්‍රකාශයක් කරපු අයට මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන්නයි කියලා නීතිමය වශයෙන් නිල වශයෙන් නිය ලිපියක් කරලා තියෙනවා. ඉතින් මම ඒ කරුණු ඉදිරිපත් කරාට පස්සේ ඔහුගේ ප්‍රකාශය පදනම් කරගෙන ওই තියෙන පුවත්පත් සාකච්ඡාව සහ පුවත්පත් උදේ ප්‍රකාශනය සම්බන්ධව මම ඔබතුමාට පොරොන්දු වුණා අයියේ විශේෂයෙන් විපක්ෂ නායකට මේ සම්බන්ධව සවිස්තර විස්තරයක් මම ඉදිරිපත් කරනවා කියලා. ඊයේ දවල් වෙනකොටම ඒ සම්බන්ධව ඉදිරිපත් කරපුවාම ඒ පැත්තෙන් ඔවුන්ට එන්න මේකට සටහනක් සඳහන් කරන්න එන්නයි කිව්වම ඔවුන් කිව්වේ මෙතන ප්‍රශ්නයක් තියෙන බව පේන නිසා ඔවුන්ගේ නීතිඥවරුන්ගෙන් උපදෙස් අරගෙන එන්නම් කියලා ඒ තත්ත්වයට ගිහිල්ලා තියෙනවා. මේකේ අපි බොහොම පැහැදිලිව කියන්නට ඕනේ හිඟයක් තියෙනවා, අමුද්‍රව්‍යවල අඩුවක් තිබෙනවා, ඇෆ්ලොසයිටිස් කියන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි තියෙනවත් එක්කම ඒකත් එක්කම ගැට ගැහිච්ච මම දන්නේ නැහැ ඒක දේශපාලනද එහෙම නැත්නම් වෙළඳ ව්‍යාපාරික අවශ්‍යතාවයක්ද කියලා ඒ සම්බන්ධවත් විශාල කරුණු ගණනාවක් තිබෙනවා. ඒ වගේම ඊයේම ඔය ප්‍රශ්නියත් එක්කම 180ක කතාවක් කීවා හම්බන්තොට. අද මන්ද පෝෂණය සම්බන්ධ වාර්තාසහගතව මම ඒක ටේබල් කරන්නම්. අද 100කට 5කටත් අඩුයි කියන එක සහතික කරන අධ්‍යක්ෂකවරයා සහ කලාප ලේකම්තුමිය බොහොම පැහැදිලිව. දැන් මෙතන ප්‍රශ නේ තියෙන්නේ. දැන් ඔහුගෙන් අහපුවම මොන පදනමක් උඩද 180ක් කියවේ? නෑ, අපි එන ළමයි කීප දෙනෙක් බල්ලා බරයි උසයි බල්ලා කියවයි කියන්නේ. මේ තත්ත්වයට ප්‍රාථමික තත්ත්වයට ගෙනහිලා ඒ ප්‍රාථමික ප්‍රකාශයන් මේ විදිහට ගෙනහිලා ඒ ප්‍රකාශයන් තුළ ඉඳගෙන ඔබතුමාලා මේ විදිහට විවේචනයට ලක් කරනවා මම හිතන අපේ එක්කෝ අපේ පාර්ලිමේන්තුව තුළ ඇති වෙන කමිටියකින් හරි මේක විවෘතව කතා කරන්න. මේ ගැන අපේ හංගන්න දෙයක් නැහැ. ඉතින් බොහොම පැහැදිලිව දැන් අපේ දැන් එක වෛද්‍යවරයෙක් මම කියන්න අපෙන් නාම යෝජනා ඉල්ලපු වෛද්‍යවරයෙක්. එතුමාට දෙන්න බැරුව ගියා. පිටන්නේ විමල්ස විපාල එතුමා හොඳ ආකාරව දන්නවා. ඉතින් දැන් හතර වතාවක් එළියට ඇවිල්ලා කතා මේ කියනවා මේ කඩුවයි අර කඩුවයි කියලා. හැබැයි අධ්‍යක්ෂකතුමාගෙන් මම වාර්තාව ගන්න ගත්තා ඒ අඩුවේ කියපු සියලු දේ ප්‍රමාණවත් සෞඛ්‍යද ඒකට පබ්ලිසිටි දෙන්නේ නැහැ. ඒකට පත්තරේ කියවන්නේ නැහැ. ඉතින් මේ සෞඛ්‍ය අංශයේ කටයුතු කිරීමේදී මම ඉල්ලා සිටිනවා පුවත්පතක් සහ පුවත්පතක් එක්ක ගැටු වෙච්ච වෙළඳ දැන්වීම් වෙළඳ ප්‍රශ්නයක් එක්ක ගැට ගැහෙන කරුණ සම්බන්ධව මීට වඩා වමනාවෙන් තමුන්වංශලා කරුණු ඉදිරිපත් කරලා එහෙම නැත්නම් සොයලා බලන්න. මගේ පැත්තෙන් අමාත්‍යවරයා හැටියට ඕනෑම වෙලාවක ඕනෑම අවස්ථාවක විවිධ විවෘත සාකච්ඡාවකට අමාත්‍යංශයට ඇවිල්ලා හරි ඔබතුමාලාගේ පාර්ලිමේන්තුව හරි මම බොහොම පැහැදිලිව විවෘතව ඉන්නේ ඒ සම්බන්ධව. ඒ නිසා මම මයිතන අද ඉදිරිපත් කරනවා හම්බන්තොට තත්ත්වය. ඒ සම්බන්ධව විද්‍යාත්මකව ඔහුට කියන්න බෑ. දැන් ඉල්ලලා තියෙනවා කරුණාකරලා ඔව් පදනම් කරගත්ත කාරණක මොකක්ද කියලා. ඔහුට ඉදිරිපත් කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක අරගෙන අපි මෙතන කියාගෙන රටේ සමාජයට දෙනවා නම් පණිවිඩයක්. හරිද වැරදිද කියන එක හෘද සාක්ෂියත් එක්ක බේර ගන්නට ඕනේ ප්‍රශ්නයක්.
ඔබතුමා කියන විදිහට දැන් ඔය වෛද්‍යවරුන්ගෙන් අපි ගන්න වෙන්නේ තොරතුරු අපිට පළාත් අධ්‍යක්ෂවරුන්ගෙන් වෛද්‍යවරුන්ගෙන් එතුමන්ලා ලබා දෙන තොරතුරු සාවද්‍යයන ඔබතුමාලට ඒ වෙනුවෙන් විනය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඔබතුමාලා නාම යෝජනා දීපුවක නැති එක හින්දා මෙහෙම කරනවා කියන කාරණාව මං හිතන්නේ ඒක බැහැර වෙන්න ඕන කාරණාවක්. දෙවැනි එක අරුණපත්තරේ ඔබතුමා දේශපාලනය කරනවා කියන මං දන්නා ඒක හාස්‍යයට කරුණක්. මේ අරුණපත්තරේ ඔබතුමාලට විරුද්ධව දේශපාලනය කරනවා කියලා ඔබතුමා එහෙම කියනවනම් මේ මේ මතුවෙන කරුණේ ගැබ් වෙලා තියෙන ඇත්ත කාරණාව වෙනුවෙන් අපි අපිට අවශ්‍ය වෙන්නේ මොකද ඔය වෛද්‍යවරයා කියන කතාව බොරු වෙන්න බෑ කියලා අපි විශ්වාස කරන්නේ. සූර්යවැව ගැන කතා කරා මන්දපෝෂණේ මෙච්චර තියෙනවා කියලා මිනිස්සු කතා කරා. ඉතින් මේ කරුණු කාරණා එක තමයි සමාජය තුළ යම් ගොනුවීමක් තියෙන්නේ. මා විශ්වාස කරනවා ඇමතුමනි පෞද්ගලිකත්වයට එහා ගිහිල්ලා මේවට බලධාර වගකිය යුතු නිලධාරී ඉන්න ඔවුන්ගෙන් මේ තොරතුරු පාර්ලිමේන්තුවට ලැබෙන සලසුනන වඩා වැදගත්
වෙනවා. මන්ත්‍රීතුමා විද්‍යාත්මක පදනමක් උඩ තියෙන කරුණු සම්බන්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නම් ওই ප්‍රශ්න දෙකේ. එතකොට ඔබතුමාටත් අපටත් මේ විද්‍යාත්මක පදනම තුළ යනවාද එසේ නැත්නම් මේ වැනි විවිධ තොරතුරු එක්ක අපි මේ ගනුදෙනුව බේර ගන්නවද කියලා තීන්දු කරන්න.
ඔහොම ස්තුතියි. කිංග්ස් නෙල්සන් මැතිතුමා ආයෝජන ප්‍රවධානම මැතිතුමාගෙන් ඇසීමට
අර කතානායකතුනි මම අහනවා.
ආයෝජන ප්‍රවධාන මැතිතුමා
සති දෙක කාලෙ ඉන්නවා.
2 weeks. ගාමිණී වලේබඩ මැතිතුමා කෘෂිකර්ම මැතිතුමාගෙන් ඇසීමට absent. සුමිත් උඩුකුඹර මැතිතුමා රැවිලි කර්මාන්ත මැතිතුමාගෙන් ඇසීමට
උත්තරේ ප්‍රශ්න පළවෙනි කොටස 2021 සිට 2023 දක්වා අපනයන කෘෂි කලාප 1000ක් ස්ථාපිත කිරීම අරමුණු කරගෙන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා කජු සංස්ථාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආයතන සම්බන්ධීකරණයෙන් උග් බඩේරඟු කජු ගම්මිරිස් කරාබු කුරුඳු උලත් ආශ්‍රිත කර්මාංශ අපනයන ප්‍රවර්ධන ඇතුළු කුඩා වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන ලද මේ වැඩසටහන මගින් 2021 වර්ෂයේ අපනයන කෘෂි කලාප 261ක් සාර්ථකව ස්ථාපනය කරන ලදී. එමුණු මේක කලාප වර්ග 261යි. අපනයන කෘෂි භෝග මීමැසි පාලන අඹ කලාප අඹ කජු කජු පළතුරු අපනයන කෘෂි භෝග වශයෙන් 261ක්. අංක 2 2022 වර්ෂ සඳහා මේ වැඩසටහන මුදල් අමාත්‍යාංශ විසින් ආරම්භ කරන ලද ජීවනෝපාය වැඩි දියුණු කිරීමේ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කිරීමට යෝජනා වීම හේතුවෙන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දැනට සිදු කරන ව්‍යාපෘති හා සමාන වීම වැළැක්වීම සඳහා සුදු අපනයන හා වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශය අමාත්‍ය දෙකෙහිම අරමුණු එක්ව කරගෙන මෙම වැඩසටහනෙහි නම අපනයන කෘෂිකර්ම කලාප ජීවනෝපාය වැඩි දියුණු කිරීම සඳහා වන දිස්ත්‍රික් පාදක කුඩා වැවිලි භෝග සංවර්ධන ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගන්නා ලදී. ඒ අනුව මේ වන විට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ සුළු අපනයන භෝග සංවර්ධන අංශය යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මක වන අතර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කුළුබඩු ආශ්‍රිත අපනයන කෘෂි කලාප පිටවීම ආරම්භ කර ඇති අතර මහකන්නය සඳහා අපනයන කෘෂි භෝග වගාවන් ආරම්භ කිරීම ස්ථාවන අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය පුහුණු වැඩසටහන් ප්‍රතිලාභීන්ට ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වේ. එසේම කජු වගාව ආශ්‍රිත කෘෂි කලාප ශ්‍රී ලංකා කජු සංස්ථාව විසිනුත් ටොම් ජේසි අඹ ව්‍යාපෘති සහ මීමැසි පාලන කලාප අමාත්‍යාංශය විසින් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා හරහා ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව 2022 වර්ෂ සඳහා මේ වන විට පහත සඳහන් පරිදි අපනයන කෘෂි කලාප 335ක් ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. අපරණ කෘෂිභෝග කලාප 303යි, ටොම්ජේසි අඹ කලාප 6යි, මීමැසි පාලන කලාප 25යි, කජු කලාප 1යි වශයෙන් මුළු කලාප 335යි. ඊට අනුකූල අදාළ රෝපණ ද්‍රව්‍ය නිකුත් කිරීම, භූමිය සකස් කිරීම සහ අනෙකුත් නිර්ණායක මේ වෙනුවට සිදුවමින් පවතී. 2021 වර්ෂයේ වෙනුවෙන් වැඩසටහන සඳහා රුපියල් මිලියන 400ක ප්‍රතිපාදන ලබා දී ඇති අතර ටොම්ජේසි අඹ, කජු, මීමැසි පාලන කලාප සඳහා මිලියන 100ක ප්‍රතිපාදන වෙන් කර ඇත. ආ පිළිතුර නැවත ක්‍රියාත්මක තත්ත්වයට ගෙනීමක් අවශ්‍ය නොවන අතර මේ වසර අවසන් වන විට දැනට යෝජිතව ඇති කලාප 335 ස්ථාපනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇත. ඈ අදාළ නොවේ.
ගරු ඇමතුමනි, බොහොම ස්තුතියි පිළිතුරට. දැනකට කැමති ඇමතුමනි, වාර්ෂිකව අපනයන භෝග තුළින් ලැබෙන ආදායම කොපමණද කියවල?
ගිය වසරේ අපනයන භෝග ආශ්‍රිත කුරුඳු ගම්මිරිස සතුන් ද්‍රව්‍ය අපනයනයෙන් ඩොලර් මිලියන 460ක මුදලක් උපයාගෙන තිබෙනවා. 2021 වසරේ මේ වසරේ අපි හිතනවා එම ප්‍රමාණයම මේ වසරදීත් වාර්තා කිරීමට හැකි වෙයි කියලා.
ඩොලර් ලබා ගැනීම සඳහා අපට විශාල පිටුවහලක් වෙන්නේ අපනයන භෝග වෙළඳාම තුළින්. අපි දැනගන්න කැමති සාම්ප්‍රදායික මේ භෝග අපනයන කිරීම වෙනුවට වඩා මේ සඳහා අගය එකතු කිරීමක් කරොත් මං හිතන්නේ විශාල ඩොලර් ආදායමක් ලබා ගන්න අපට හැකි වෙයි. ඒ සඳහා ඔබ අමාත්‍යාංශය විසින් මොනවාද වැඩපිළිවෙළක් සකස් කර තිබේද?
2021 වසරේදී 2020 වසරට සාපේක්ෂව 30%ක මුදල් මේ වශයෙන් වැඩිවීමක් සිදු වුණා අපනයන ආදායමෙහි. ඒක අපනයන කෘෂිකර්ම ශේෂ්ත්‍රය විතරක් නෙවෙයි, වැවිලි කර්මාන්ත ශේෂ්ත්‍රෙත් තේ හැරෙන්නට අනෙකුත් සෑමයකම 25%ක් වැඩි වෙලා තිබෙනවා. අගේ දාම එකතු කිරීම වැඩසටහන් වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය හරහා අපි කර්මාන්ත විශාල ප්‍රමාණයකට ආධාර ලබලා දීලා තිබෙනවා. ඒ අර අගේ එකතු කිරීම ක්‍රියාදාමයන් වැඩි කිරීමට විශාල පිටු බලයක් ලැබිලා තිබෙනවා. එම කර්මාන්ත සමහරක් දැනටමත් කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඊට අමතරව තවත් විවෘත කළ යුතු කර්මාන්ත කිහිපයකුත් මේ වෙනුවට වැඩ අවසන් වෙමින් තිබෙනවා.
තොමිස්තුති කෝකිලා ගුණවර්ධන මැතිණිය
අහනවා කතානායකතුමනි.
පිළිතුරු දෙනවා ගරු කතානායකතුමනි. A1 සහ A2 ඔව්. A1 මේ සඳහා ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර උපයෝගී කරගනිමින් ණය යෝජනා ක්‍රමයක් ඇතිකර අඩුපොලියක් යටතේ ඒ සඳහා ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන පාරිභෝගිකයන් හට ණය ලබා දීමට අවශ්‍ය කටයුතු කරනු ලැබීය. එහි දෙවන අදියර ලෙස තවදුරටත් ණය ලබා දීමේ වැඩසටහනක් සැකසීමට අවශ්‍ය මූලික කටයුතු ශ්‍රී ලංකා සුනීති බලශක්ති අධිකාරිය විසින් සිදු කරමින් පවතී. A2 ඔව්. වෙළඳපොලේ පවත්නා තරංකාරී මිල ගණන් යටතේ නොයෙකුත් මාදිරියේ සූර්ය බල පැනල නිෂ්පාදනය කරනු ලබන රටවල් සන්නාම යටතේ විවිධ මිල ගණන් වලට අලෙවි කරනු ලබයි. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් සීමාවක් නොව විවිධ වෙළඳපොළ ආර්ථිකයන් නැති සෑම රටකම අදාළ වේ. A3 සූර්ය බල පද්ධති සඳහා සහතික කරනු ලැබූ මිලක් බෙන්ච්මාර්ක් ඇති කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුනීත්‍ය බලශක්ති අධිකාරිය විසින් අධ්‍යයනය කරමින් සිටින අතර පවතින විදේශ සංචිත හිඟතාවේ හේතුවෙන් මිල ගණන් මෑත කාලෙදී උච්චාවචනය වී ඇත. එමෙන්ම සූර්ය විදුලි බල පද්ධති නිෂ්පාදනය කරනු ලබන රටවල් හා එහි නිෂ්පාදිතයන් කීර්තිනාමය පදනම් කර ගනිමින් හා ඒ පැනලවල ජීව කාලයන් මත සූර්ය පැනල හා පද්ධතියන්ගේ මිල ගණනය වෙනස් වේ. A4 ඒ සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ පාරිභෝගිකයන්ට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සූර්ය බල පද්ධති සඳහා අනුමැතිය ලබා ගැනීමේ පහසුකම් සපය ඇත. ඒ අනුව www.ceb.lk වෙබ් අඩවිය මගින් ඒ සඳහා ධාරිතාව සඳහන් කරමින් සූර්ය බල පද්ධතිය ජාතික ජාලයට එකතු කිරීම පිළිබඳව පූර්ව අනුමැතියක් ලබා ගැනීමට හැකියාව ඇත. ඈ අදාළ නොවේ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය කර කතානායකතුමනි, අපි දන්නවා අද රටේ විශාල විදුලි අර්බුදයක් තියෙනවා. ඉතින් අපි සතුටු වෙනවා ගරු අමාත්‍යතුමා ඉතාමත් හොඳින් කළමනාකරණය කරමින් යනවා. හැබැයි මේ සූර්ය බල පද්ධති වැඩි වශයෙන් රට තුළ පාවිච්චි කිරීම තුළ අපි විශ්වාස කරනවා මේක තවදුරටත් අපිට නිරවුල් කරගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම මහා පරිමාණ කර්මාන්තවලට වගේම කුඩා පරිමාණ කර්මාන්තවලටත් මේක යම් සහනදායි ක්‍රමයකට අපිට ලබා දෙන්න පුළුවන් වැඩපිළිවෙළක් ඔබතුමාට සකස් කරන්න පුළුවන්ද? විශේෂයෙන්ම දැන් පන්සල් ගැන විදිගින් දිගටම කතා වුණා. මේ පන්සල්වලටත් සූර්ය බල පද්ධති ලබා දෙන්න අදුමතරමේ බදු සහනයක් කරනවා ලබා දෙන්න වැඩපිළිවෙළක් ඔබතුමා සකස් කරලා තියෙනවද?
ගරු කතානායකතුමනි, මේ වන විට විශේෂයෙන්ම විදුලි මිල සංශෝධනය කිරීම පිළිබඳව සාකච්ඡා වෙන මොහොතේ මම හිතනවා විශේෂයෙන්ම පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති කෙරෙහි අවධානය තවදුරටත් වැඩි වෙලා තියෙනවා. ඒ අනුව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ලෙස විදුලි වල මණ්ඩලයත් එවැගේම සුනිත් බලශක්ති අධිකාරියත් ලෙකෝ ආයතනයත් කියන තුනටම අපි උපදෙස් ලබා දීලා තියෙනවා. ඔවුන්ගේ ඒ ආයතන හරහා ලබා ගන්න පුළුවන් ණය ක්‍රම හරහා ආගමික සිද්ධාස්ථාන වලට පමණක් නෙවෙයි ව්‍යාපාරික ස්ථාන වලට ඒ වගේම ගෘහස්ත අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමටත් හෝටල් සහ රජයේ ගොඩනැගිලි මේ කියන කාරණා වෙනුවෙන් විවිධ ණය ක්‍රම යටතේ ඒ පුද්ගලයාගේ ඒ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන ආකාරයට ඔවුන් පහුගිය කාලයේ ඔවුන් විසින් ගෙවන ලද බිලට හා සමාන මුදලක් ගෙවීමේ කටයුතු පදනම මත සූර්ය පැනල ලබා දීමේ වැඩපිළිවෙළක් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා අපි ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකත් එක්ක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා. අවශ්‍ය මුදලක් අපි නිදහස් කර ගැනීම සඳහා මීට අමතරව මම ඊයේ දිනෙත් සඳහන් කරා ඉන්දියානු ණය ක්‍රම යටතේ ඩොලර් මිලියන 100ක ණය ක්‍රමයක් යටතේ මේ වන විට ඒ තාක්ෂණිකව අවශ්‍ය කාරණා අපි සම්පූර්ණ කරලා තියෙනවා. ඒ සැපයුම්කරුවන් තෝරා ගැනීමේ කටයුත්ත මේ වන විට ඉන්දියානු මහකුමසාරිස් කාර්යාලයේ මැදිහත්වීම මත සිදු කරනවා. ඒ තුලිනුත් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ආගමික සිද්ධාස්ථාන 2000ක් මේ තුලින් ආවරණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුව මගින් එක කොටසක් අවසන් කරා දෙවැනි කොටස සඳහා ඩොලර් මිලියන 250ක ණය මුදලක් තමයි ලබා දෙන්න කටයුතු කරමින් සිටියේ. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සිදු වෙන නිසා ඔවුන් සමග සාකච්ඡා කරලිවෙලා ඒ ණය මුදලත් ලබා ගැනීම කටයුතු කරනවා. ඊට අමතරව විශේෂයෙන්ම රාජ්‍ය ආයතන හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තම සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් මේ වන විට සියලුම රෝහල්වල වහලය මත සූර්ය බලපද්ධති සකස් කිරීම සඳහා මේ වන විටත් ඒ වැඩපිළිවෙළ ආරම්භ කළ තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලුම පාසල් ගොඩනැගිලිවල ඒ කටයුත්ත සිදු කිරීම සඳහා ආරම්භ කළ තියෙනවා. ඒ වගේම නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා යටතේ අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස ඒකක සඳහා ඒ වැඩපිළිවෙළත් මේ වන විට ප්‍රවේශයක් ලබා දීලා තියෙනවා. පළාත් සභා මට්ටමින් යම් කාර්යභාරයක් ආරම්භ කළ තියෙනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා කර්මාන්ත අමාත්‍යතුමත් සමගත් විශේෂයෙන්ම මේ කර්මාන්ත ශාලාවලටත් ඒ අවශ්‍යතාවය අනුව ඒ පහසුකම් සපයන. නමුත් අපිට අභියෝගයක් තියෙනවා ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම විදේශ විනිමය නොමැතිකම නිසා, විදේශ විනිමය අඩුපාඩුව නිසා අපිට සූර්ය පැනල, බැටරි, ඉන්වර්ටර් අවශ්‍ය දේවල් ආනයනය කර ගැනීම සඳහා නමුත් අපි මුදල් අමාත්‍යාංශයත් සමග සාකච්ඡා කළ තියෙනවා. ඒ අවශ්‍යතාවයන් වෙනුවෙන් ප්‍රමුඛතාවයක් ලබා දීලා ඒ අවශ්‍යතා සම්පූර්ණ කරන්න. ඒ වගේම ඔබතුමිය කියපු කාරණාට අදාළව විපක්ෂ නායකතුමත් ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුත් කරුණු දැක්වුවා. විශේෂයෙන්ම ආගමික සිද්ධාස්ථානවල සහ අනෙකුත් ස්ථානවල මේ විදුලි බිල වැඩිවීම පිළිබඳව ඊයේ දවසේ මමත් මුණ ගැහුණා ඒ නායක ස්වාමීන් වහන්සේලා සහ අනෙකුත් ආගමික පූජකතුමන්ලා. ඔවුන් සමහරලාට වැරදි අවබෝධයකුත් තිබුණා විදුලි උත්පාදන වියදම් පිළිබඳව. මොකද විදුලි උත්පාදන වියදම් පිළිබඳ අවබෝධයකින් නෙවෙයි සමහරලාට කටයුතු කළේ අපි පහුගිය කාලෙම. එතකොට මාව මුණ ගැහුණු නායක ස්වාමීන් වහන්සේලාත් හිතුවේ විදුලි උත්පාදනය කිරීම සඳහා ඒකකයකට වැය වෙන්නේ රුපියල් 16ක මුදලක් කියලා. නමුත් අද වෙන විට විදුලි ඒකකයක් උත්පාදනය කිරීම සඳහා රුපියල් 48ක් රුපියල් 55ක් අතර මුදලක් වැය වෙනවා. එතකොට අගෝස්තු මාසයේ වෙන විට ගරු කථානායකතුමනි, ජනවාරි මාසයේ තිබුණු ගල්ලංගුරු මිල කිලෝග්‍රෑම් එකකට තිබුණු 24ක මිල අද 114ක් බවට පත් වෙලා තියෙනවා. ඩීසල් මිල රුපියල් 190ක තිබුණු එක රුපියල් 430ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. දැවි තෙල් මිල රුපියල් 100ක පමණ තිබුණු එක රුපියල් 400ක් පමණ වර්ධනය වෙලා තියෙනවා. ඒ නිසා හතර ගුණයකින් මේ හැම ඉන්ධනයකම ගල්ලංගුරු වල මිල වර්ධනය වෙලා තියෙනවා. එතකට විදුලි බල මණ්ඩලයේ හැටියට පහුගිය අවුරුද්දේ 2021 අවුරුද්දේ අපි ගණනය කරාම විදුලි බල මණ්ඩලයට විදුලිය ලබා දීලා අනිත් පැත්තට පාරිභෝගිකයන් ලැබුණේ රුපියල් බිලියන 289ක වගේ ප්‍රමාණයක්. නමුත් සත්‍ය වශයෙන්ම වැය වෙලා තියෙන රුපියල් බිලියන 800කට ආසන්න ප්‍රමාණයක්. ඒක තමයි විදුලි බල මණ්ඩල ඉල්ලුවේ. නමුත් මහජන උපේදා කොමිසම රුපියල් බිලියන 500ක් ලබා ගන්න ක්‍රමවේදය තමයි ලබා දීලා තියෙන්නේ. නමුත් ඒ තුලින් අපි බලනවා උත්පාදන වියදම එක පැත්තකින් අඩු කරගෙන අනිත් පැත්තෙන් අපේ තියෙන ප්‍රතිව්‍යුහගත කිරීම වැඩපිළිවෙළත් කරලා, මොකද උන්වහන්සේලා දිගින් දිගටම කරුණු දැක්වුවා මේ සේවක පිරිස වැඩි කොටසක් ඉන්නවා, 26000ක් වැනි සේවක පිරිසක් ඉන්නවා, ඒකට යන වියදම. ඒ වගේම උන්වහන්සේමලා ඉල්ලීමක් කරා මේක කාටවත් නොමිලේ විදුලිය ලබා දෙන ක්‍රමවේද කරන්න එපා කියලා. උන්වහන්සේමලා ඉල්ලීමක් කරා පූජා නගර මේ විවිධ තෝරාගත් ආගමික සිද්ධාස්ථාන වලට විතරක් නොමිලේ ලබා දෙන්න එපා. ඒ නිසා සියලු දෙනාටම එක හා සමානව මේ කටයුත්ත කරන්න කියලා. ඒ අනුව තමයි අපි යෝජනා කරේ මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන සූර්ය පැනල ක්‍රමයට අපිට අවශ්‍ය තාක්ෂණික සහාය අපිට ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා.
බොහොම ස්තුතියි කරමැතුමා. දැන් පුනර්ජනනීය විදුලි ව්‍යාපති මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කිරීමේදී මිලදී ගැනීමේදී ගන්න මුදල ඒක අවශ්‍ය ප්‍රාග්ධනය ගෙවීම් කෙරළ ඉවරුණාට පස්සෙත් ඒ මුදලට මිලදී ගන්නවද නැත්නම් ඊට වඩා අඩු මුදලකට මිලදී ගැනීම කරන්න?
විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම සංශෝධනයක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. සූර්ය වහලේ මත සූර්ය පැනල සඳහා මුද පවතින විදේශ විනිමය අනුපාතය සහ පොලි අනුපාත ගත්තම වෙනස් වීමක් සිදු කළ යුතුයි. හැබැයි දැන් මේ මොහොතේ පවතින විදේශ විනිමය අනුපාතය සහ පොලි අනුපාතය කියන එක ඉතාමත්ම ඉහළගයක පවතින එක අපි අවුරුදු 20ක් තිස්සේ පවත්වන්න බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා විදුලි මිලදී ගැනීමට ගෙවිසුම් ගත වෙනකට අවුරුදු 20ක් සඳහා මේ තියෙන මිල පාදක කරගෙන අවුරුදු 20ටම ගණන් හැදුවොත් එහෙම අපිට සමහරලාට පුනර්ජනීය බලශක්තිය ඊට වැඩිය වැඩි මුදලක් වෙයි අර ඉන්ධන වලින් බලශක්තිය නිෂ්පාදනය උත්පාදනය කරනවට වැඩිය. ඒ නිසා අපි මේ පිළිබඳවත් අවධානය යොමු කරලා නමුත් අපි තේරුම් අරගෙන මේ තියෙන විදේශ විනිමය අනුපාතයන් සහ පොලි අනුපාතයන් තේරුම් අරගෙන කෙටි කාලයකට යම් ආකාරයක සහනයක් ලබා දෙන්නත් ඊට පසුව දීර්ඝ කාලීන වශයෙන් මේ විදුලි මිල ගැනීමේදී විදුලි බල මණ්ඩලයටත් පාඩුවක් නොවන ආකාරයට කටයුතු කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපි දන්නවා බොහෝ සමාගම් අපෙන් ඉල්ලීම් කරන්නේ මේ වහලය මත සූර්ය පැනල කියන එක වාණිජමය කටයුත්තක් කරගෙන තියෙන්නේ. එතර තමන්ගේ පහලේ මත අපි මේක සවි කරගන්න කියලා කියන්නේ ඔවුන්ගේ විදුලි බිල කළමනාකරණය කරගන්න. අර මම නම් කියන්නේ මේකේ net metering කියන එක. එහෙම නැත්නම් net accounting කියන එක. මේ සිස්ටම් දෙක පාවිච්චි කරන්න net plus කියන එකට වෙනුවට අර මුදලක් මේක තුලින් හොයා ගන්නවා වෙනුවට තමන්ට පරිභෝජනය වෙන විදුලිය කළමනාකරණය කර ගැනීම සඳහා වහලේ මත සූර්ය පැනල පාවිච්චි කිරීම සඳහා තමයි අපි යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ.
ඔව් මිස්තුති වාසුදේව නානායක්කාර මැතිතුමා අධිකරණ මැතිතුමාගෙන් ඇසීමට absent.